SBS ಸಿಂಹಳ ವೇಡಸ್ಟ್ರಹಣ ಸಂದುದಾ ಅಂಗಹರುವಾದಾ ಬೃಹಸ್ಪತಿಂದಾ ಸಹ ಸಿಕುರಾದಾ ಪೆರವರು 11ಟ ಒಬಟ ಸಮೀಪವೇ ಸಿಂಹಳ ವೇಡಸ್ಟ್ರಹಣ ಸವಂದೀಮಟ ಆಕಾರ ಕೀಪೇಗಿನ್ ಪುಲುವನ್ ಗುವನ್ ವಿದಿಲಿಯ ಡಿಜಿಟಲ್ ರೂಪವಾಹಿನಿಯ 38 ವೆನಿ ನಾಲಿಕಾವ ಅಂತರ್ಜಾಲಯ ಹೋ SBS ರೇಡಿಯೋ ಆಪ್ ಮಗಿನ್ ಸಿಂಹಳ ವೇಡಸ್ಟ್ರಹಣ ಸವಂದೆನ್ನ ಪುಲುವನ್ SBS ಸಿಂಹಳ ವೇಡಸ್ಟ್ರಹಣ ಸಮಸ್ತ ಆಸ್ಟ್ರೇಲಿಯಾವಟ ಮೇಸಿನ ಏಕಮ ಸಿಂಹಳ ಗುವನ್ ವಿದಿಲಿಯ
සතියේ ශ්‍රී ලාංකේය පුවත් විමසුම SBS සිංහල ගුවන්විදුලිය අපේ මාතෘභූමිය ශ්‍රී ලංකාවේ සිදුවන උණුසුම් දේශපාලනික තත්ත්වීත්ව ඔබට සමීප කරන සතියේ ප්‍රවෘත්ති වාර්තාකරණය සතියේ ශ්‍රී ලාංකේය පුවත් විමසුම එහෙමනම් අදත් සුපුරුදු පරිදි අපි ආරම්භ කරන්නට සූදානම් කරුණු කාරණා කිහිපයක් තියෙනවා ඒ අතරින් අපි මුලටම අරගන්නේ තවත් විශේෂිත වූ ජනහමුවක් පිළිබඳව කරුණු අනාවරණය කරමින් රැලි උද්ඝෝෂණ විරෝධතා ජනහමු මේවා නිරන්තරයෙන්ම ශ්‍රී ලංකාව තුළ උණුසුම් ප්‍රවෘත්ති මවන කාරණා. එය අතරිනුත් පෙරේදා 8 වෙනිදා විශේෂිත ජනහමුවක් පැවැත්වුණ රත්නපුර ප්‍රදේශයේදී අරගලයකට පණපෝවන නව ජනතා බලවේග යන මයින් ඒකාබද්ධ විපක්ෂය තමයි මේක සංවිධානය කළ තිබුණේ. මේ රැලියට සම්බන්ධ වෙලා හිටිය විවිධ දේශපාලනික චරිත මේ සම්බන්ධව මතු කරපු අදහස් කිහිපයකින් අද වැඩසටහනම ආරම්භ කරන්න සූදානම්. මා මෙහිදී අවධානයට ලක් කරන්නේ ප්‍රසන්න රණතුංග, බැසිල් රාජපක්ෂ, පවිත්‍රා වණියාරච්චි, උදේ ගම්මන්පිල සහ විමල් වීරවංශ මේ රැලියේදී මතු කරපු අදහස්. ආණ්ඩු විරෝධී ක්‍රියාදාමයක් සඳහා වන පෙර ගමනක් විදිහට ඔවුන් මේ රැලිය හඳුන්වනු ලැබුවා. මෙනවුන්ෙහිදී සඳහන් කරපු අදහස්.
අද රටේ ජනතාව ඉල්ලන්නේ මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් අලුත් පක්ෂයක් පිහිටවන්න කියලා. තමුන් නාසලා මොකද පිළිබඳව කියන්නේ? මොකද කියන්නේ? ඕක තමයි අද රටේ ඉල්ලීම. දැන් වෙලාව ඇති, වෙලාව හරි, ඉවසුවා ඇති කියන පණිවිඩය අද ජනතාව රත්නපුරෙන් දුන්නා. නිසා මේ ආණ්ඩුව පළවා හැරීමේ ඒ ජනතා බලවේගය අද මේ රත්නපුරෙන් මේ රටේ ජනතාව ආරම්භ කරයි කියන එක අපි කියන්න ඕන.
ආණ්ඩුව මොන ඡන්දේ ආවත් ආණ්ඩුව පෙරෙන බව මේ අය දන්නවා. ඒ නිසා අද ආණ්ඩුවේ ලොක්කො දෙන්න තීරණය කළා ඉවරයි. ඊළඟ ඡන්දයෙන් අපි ගෙදර යනවා. ඊට කලින් පොඩ්ඩක් ලෝකේ බලා ගන්න ඕනි කියලා තරඟෙට යනවා. එයා යනකොට මෙයා එනවා, මෙයා යනකොට එයා යනවා.
අපේ පක්ෂය හැලියවන සංවිධායක කමින් මාව එක රැයින් නැයින් කළා. මෛත්‍රීපාල මහත්තයෝ, ඔබ මට කළපු අභියෝගයට ඉතා සුළු සියුම් අභියෝගයක් තමයි මෙන්න මේක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරු තීරණය කරන්නේ මේ මහා ජනතාවද එහෙම නැත්නම් ඔබද කියන එක ඇස්සරලා බලන්න කියලා අපි සිරිසේන මහත්තයාට කියනවා.
ජෝන් බබක්කට දෙන්න දෙයක් නැතුව පිට්ටනියක් මැද තනමිටියක් ඇත.
අද දෙවැනි වතාවට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් රොත බැඳගෙන ඉන්නවා රත්නපුරේ. වෙන මොකටවත් නෙවෙයි, සිරිසේන වික්‍රමසිංහ හවුලා ජැංගිතින් පලයල්ල කියන පණිවිඩේ මුළු මහත් ජාතිය දෙනවා. ඒ පණිවිඩේ තමයි මේ රත්නපුර පොළවේ ඉන්නේ.
මේ සම්බන්ධව තිබුණු වාතාවරණයෙන් අපි සාකච්ඡාව ආරම්භ කරමු. අයිබෝන් සංජීව, සුපුරුදු විදිහට ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී සංජීව ඉදිරිමාන මහතා අදත් සූදානමින් සිටින්නේ මේ පිළිබඳව කරුණු ඔබට හෙළිදරව් කරන්න. සංජීව, ඇත්තටම මේ අරගලයකට පණපෝවන නව ජනතා බලවේගය කියන මේ ජන හමුවේ ජනතා ඒකරාශී වීම කොහොමද තිබුණේ? දේශපාලනිකව මේක ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන තන්ත්‍රයට කොයි වගේ බලපෑමක් ඇති කරන්නට සමත් වුණු ජනහමුවක්ද? මේ වගේ කාරණා තමයි ඇත්තටම අපිට මූලිකව දැනගන්නට අවශ්‍ය වෙන කාරණා. එහෙමනම් දැන් ඔබට බාර කරන මේ සම්බන්ධව සවිස්තරාත්මකව විස්තරයක් අපිට රැගෙන ඉන්න.
මුලින්ම කියන්න තියෙන කාරණාව තමයි මෙහිදී කේසපීටි ඔබ මගින් ප්‍රශ්න කළා අලුත් දේශපාලන පක්ෂයේ හඳුනා වීම පිළිබඳව සංවිධාන කරන්න කියලා. මේ දිවා ඔබට සඳහන් කළා මේ අලුත් දේශපාලන පක්ෂයේ ඉඩක්වීමේ උළෙල කියන තැනට මේ කතාව අරගෙන ගිහිල්ලා තිබුණේ ප්‍රවර්ධන උපක්‍රමයක් විදිහට. නැතිනම් ඒ සඳහා විශේෂ ජනපාකර්ෂණයක් අවධානය දිනා ගැනීම උපක්‍රමයක් විදිහට විය යුතුයි කියලා ඒ ලෙසමයි සිද්ධ වුණේ. එතනදී අලුත් දේශපාලන පක්ෂයක් හඳුන්වා දීම පිළිබඳව හෝ ඒ සම්බන්ධ විවෘත රහසක් ඉදිරිපත් වුණු වටපිටාවක් අප දුටුවේ නැහැ. මේ රැලිය සඳහා ඉතා විශාල ජනතා සහභාගිත්වයක් දකින්නට ලැබුණා. එවැගේම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනා වගේ මේ රැලියට සහභාගීත්වය ලබා දුන්නා. පළාත් පාලන නියෝජිතයන්, පළාත් සභා නියෝජිතයන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සඳහන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන නියෝජිතයන් අති බහුතරයක් මේ උත්සවය නියෝජනය කරලා තිබුණා. මේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ කතාව තමයි අපට විශේෂ අවධානයක් යොමු විය යුතු තැන විදිහට හඳුනා ගන්නට ලැබෙන්නේ. ඔහු එක තැනකදී සිය කතාවේ කියනවා මේ ආණ්ඩුව පෙරලන එක ඒ තරම් අපහසු දෙයක් නෙවෙයි. ඔය අපේ පැත්තවල ඒ පැත්තට ගිහිල්ලා ඉන්න කට්ටිය අපි කතා කළ සැනින් නැවත අපේ පැත්තට ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම හිටපු ජනාධිපතිවරයා ඊළඟ මහමැතිවරණයට පෙර ආතුව ආණ්ඩුවේ සක්තිලිබඳව අදහසක් ඉදිරිපත් කළා. ඔහු කිව කාරණාව තමයි දෙරක්ෂ මේ පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි වෙනසක් පිළිබඳව බලාපොරොත්තුවක් තියෙනවා කියන කාරණාව. සමහර විටක ඒ එළඹෙන අයවැය සම්බන්ධින සීම පිළිබඳව ඔහු යම් කාරණාවක් අදහස් කළා විය හැකි. ඔහු බලාපොරොත්තුවක් දුන්නා ඒකාබද්ධ විපක්ෂයේ වටා ගොනුව සිටින ජනතාවට තමන්ගේ ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීම සඳහා වැඩපිළිවෙලක් ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාත්මක කරමින් ඉන්න අපව එනිසා බොහොම විවෘතව ඥාණු පෙරලා දැමීම සභාවන වැඩපිළිවෙලක් තමන් ක්‍රියාත්මක කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙහිදී සඳහන් කළා. මේ දිනවල ඒකාබද්ධ විපක්ෂ පැත්තෙන් තවත් එක්තරා ආකාරයක ජයග්‍රහී මුහුණුවරක් තියෙනවා. දෘෂ්ටිය තමයි මේ සමූපකාර ඡන්ද ප්‍රකට වෙනවා මේ දිනවල. අම්බලන්ගොඩ ප්‍රදේශයේ තිබුණ ඒ ඡන්ද ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම දිනනවා. වලතනේ තිබුණා සමූපකාර ඡන්දයක් ඒ ඡන්ද ඒකාබද්ධ විපක්ෂ දිනනවා. ඔවිදියේ ප්‍රදේශ ගණනාවක සමූපකාර ඡන්ද සියල්ල ඒකාබද්ධ විපක්ෂයේ ජයග්‍රහණය කරමින් යනවා. දෙවන තැනක එක්සත් ජාතික පක්ෂය ඡන්ද දිනා ගනිද්දී තුන්වන තැනක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම මේ සමූපකාර ඡන්දයේදී ඡන්ද දිනාගෙන තියෙන්නේ. තවත් තැනකට අදහසක් එනවා දැන් ඡන්දයක් දෙන්නේ නැතිනම් සමූපකාර ඡන්දෙ නෙවෙයි ගමේ මරණාධාර සමිතියේ සභාපති ලේකම් කමතහ හරි ඡන්දයක් ඉල්ලලා ඒකාබද්ධ විපක්ෂයේ ජනමතය රටට සහ ආණ්ඩුවට පෙන්වන්න ඒකාබද්ධ විපක්ෂයේ සූදානමින් ඉන්නවා කියලා. එතන මේ විදිහේ ජයග්‍රහී මානසිකත්වයකයි මේ මොහොතේ ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු කරමින් ඉන්නේ.
සංජීව, මෙහිදී මේ රත්නපුර රැලිය සම්බන්ධව විපක්ෂව නැගුණු මතවාදත් අපි සැලකිල්ලට ගත යුතුයි. අපි තුටුවා ප්‍රධාන දේශපාලනික ධාරාවන් මේ සම්බන්ධව වන විවිධ විරෝධතා යම් යම් අදහස් ප්‍රකාශ ඉදිරිපත් කරනවා මාධ්‍ය හමුවේ. මා දැනගන්නට කැමති මේ රැලිය සම්බන්ධව මතුවුණු විරෝධතාත්.
මේ පිළිබඳ විරුද්ධව ප්‍රසිද්ධියේ මාධ්‍යයට අදහස් පළ කරලා තිබුණ එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පමණයි. එක්සත් ජාතික පක්ෂයේ හැම විටම සභාන් කළේ එහෙම රැලි තියලා පාගමන් ගිහිල්ලා කකුල් වල බිහිපත් වෙනකන් පාර දිගේ ඇවිදලා ආණ්ඩු පෙරවන්න බෑ. අපිත් අවුරුදු 10ක් 15ක් කොහොම කළා නමුත් අවස්ථාව එනකන් ආණ්ඩුවක් හොල්ලන්න බෑ කියන තැන ඉඳලා තමයි ඔවුන් කතා කළේ. අපි දැක්කා යම් යම් සමාජ ජාල වෙබ්බඩවිස්සේ අදහස් ප්‍රචාර වෙමින් පවතිනවා. හරි දැන් රත්නපුරේ රැලිය ඉවරයි දැන් මහින්ද ජනාධිපතිද කියලා ඒ තුළ ප්‍රශ්න කරලා තිබුණේ. එක්සත් ජාතික පක්ෂය තමන්ගේ ආණ්ඩුව පිළිබඳ බොහොම විශ්වාසයෙන් කතා කළේ. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ගැන හැම විටම දරන්නේ අර මේ දිනේදී හයිට් රැලියේ හයිට් සිටියේ පැවති රැලියේදී දරපු අදහසම තමයි. රැලිය පවත්වන ගම්ම ඊට විරුද්ධව ඊට එරෙහි මතයේ ඉන්නවා. රැලිය පැවැත්වාට පහෝදා උදේ කියනවා ඒ කට්ටියත් අපේ කට්ටිය තමයි කියලා. දැන් හොඳම දාන්නේ බබුතුව ඊයේ බස්රාහිර මහමැති සුරදේවක් පිළි කියනවා ඒකාබද්ධ රත්නපුරේ රැලියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ මිනිස්සු තමයි. ඒකාබද්ධ විපක්ෂයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි දෙකක් නෙවෙයි එකක් කියලා තමයි සුරදේවප්‍රිය මහමැතිවරයා කිව්වේ. නමුත් ඔබට මතකයි ඊට පෙර රැලිය පවත්වන දාට පෙර දින රාත්‍රී වෙනකම්ම ඕන් කිව්වේ යන්නපා, ඒ වගේම මේක සාර්ථක වෙන්නේ නැහැ, පවිත්‍රවන්නේ ආරච්චි හිටපු එමැතිවරිය ගේ දේශපාලකයා සාරකම් පිළිබඳව විවේචනයක් තිබුණා. දිලම් පෙරවා ජෝන් සෙනගරත් නැමැතිවරුන් මේ පිළිබඳව අදහස් පළ කළ ආකාරයකට මතකයි. නමුත් මේ වන විට ඔවුන් යළි ඒ හබද විපක්ෂයේ අපේ මිනිස්සු කියන තැනට තමන්ගේ මතය සුපුරුදු පරිදි වෙනස් කරගෙන තියෙනවා.
ඊළඟට අවධානය යොමු කරමු මේ වෙනකොට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තායිලන්තයේ සිටින්නේ ඒ ආසියානු සහයෝගීතා සමුළුවට සහභාගී වීම නිසා. මොනවද මේ සංචාරයේ විශේෂතා විදිහට මේ වෙනකොට අපිට වාර්තා වෙන්නේ සංජීව?
ආසියානු සහයෝගිතා සමුළුව ඔබ දන්නවා ආසියානු කලාපයේ ආර්ථික සහ දේශපාලන සහයෝගිතාව සම්බන්ධව ඉතාම තීරණාත්මක සමුළුවක්. දේශපාලන සහයෝගිතාවටත් වඩා ආර්ථික කටයුතු පිළිබඳ ඉතාම වැදගත් කාලීන සංවාදයක් ඇතිවන ජාත්‍යන්තර සභාවක්. ඒ අවස්ථාව නියෝජනය කිරීම සභාවේ ජනාධිපති බලසිරිසේන බැංකොක් නුවරටදී සිටින්නේ. බැංකොක් නුවරටදී ඒ වෙලාවේ පළමු වරට අග්‍රාමාත්‍යවරයා සමග දීපාර්ශ්වික සාකච්ඡාවකට ජනාධිපතිවරයා සහභාගී වුණා. එදී ලංකාව ආර්ථික සංවර්ධන දෙසා දරන ප්‍රයත්නයේ ජාතික සංහිඳියාව ගොඩනැගීම සඳහා වර්තමාන ජනාධිපතිවරයා විසින් ඉටුකරන කාර්යභාරය තායිලන්ත අග්‍රාමාත්‍යවරයා විසින් බොහොම ඉහළින් අගය කරලා තිබුණා. එවගේම අද හැන්දෑ භාගයේදී ආසියානු සහයෝගිතා සමුළුව යන තීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සූදානමින් සිටින බවයි ආරංචි වන්නේ. සමුළුව අතරතුර සහ සමුළුවෙන් අනතුරුව සමුළුව සභාපතිගෙන සිටින රාජතාන්ත්‍රික නියෝජිතයන් රාජ්‍ය නායකින් සමග දීපාර්ශ්වික සාකච්ඡාවට කිහිපයකට ජනාධිපතිවරයා සූදානමින් සිටින බවයි ජනාධිපති මාධ්‍යංශයේ ඊයේ රාත්‍රී නිවේදනය කරලා තිබුණේ. ආසියානු සහයෝගිතා සමුළුව ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින පෙන සහනාගත ඉලක්ක විශේෂයෙන්ම ජාතික සංහිඳියාව සාර්ථක සංවර්ධනය පිළිබඳව ගමන් කරමින් සිටින මාර්ගය පිළිබඳව ආසියානු නායකින් දැනුවත් කිරීමේ අවස්ථාවක් විදිහටයි ආණ්ඩුව මේ අවස්ථාව තෝරාගෙන තිබෙන්නේ. අපි බලමු අද හැන්දෑවේදී ජනාධිපතිවරයා ආසියානු නායකින් හමුවේ රට සහ රටේ අනාගතය සම්බන්ධයෙන් මොන විදිහේ අදහසක් ඉදිරිපත් කරයිද කියලා.
දැන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංචාරයෙන් අනතුරු අපිට කතාබහ කරන්න පුළුවන් සංජීව. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දිය සංචාරය පිළිබඳව අපි දන්නවා කාලයක් තිස්සේ ඉඳන් එට්කා ගිවිසුම සම්බන්ධයෙන් විශාල කතාබහක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වෙලා තියෙනවා. අපි දුටුවා, ඒ වගේම අපි මේ පිළිබඳව සාකච්ඡාත් කළා පසුගිය සතියේදී ඉන්දීය වෙළඳ ඇමතිනිය සීතාරාම මහත්මිය ශ්‍රී ලංකාවට පැමිණියා මේ එට්කා ගිවිසුම සම්බන්ධව වෙන සාකච්ඡාවකට. ඊට පස්සේ ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවට ගියා මේ සම්බන්ධව වෙන සාකච්ඡාවක නිරත වීම සඳහා. දැන් ඇත්තටම මේ සාකච්ඡාවේ ප්‍රතිඵල විදිහට මතුවුණු කරුණුත්, ඒ වගේම මේ එට්කා ගිවිසුම සම්බන්ධව තවදුරටත් ශ්‍රී ලංකාව තුළ ඇති වෙලා තියෙන කතාබහ පිළිබඳවත් අපි සවිස්තරාත්මක ඔබෙන් දැනගන්න කැමතියි සංජීව මීළඟට.
ඔබට මා අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැහැ. එට්කා ගිවිසුම සම්බන්ධයෙන් රටේ තියෙන්නේ අපීරාත්මක නිශ්චිත නිගමනයකට නොපැමිණි සංවාදයක්. ආණ්ඩුව පවා ඒ පිළිබඳව යම් යම් විවේචනාත්මක අදහස් සහ එකඟ නොවුණු ගැන්දරණාවක් තිබෙනවා. එවැනි වකපිටාවක් තුළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉන්දීය ආර්ථික සමුළුව අමතමින් එරට මාර්ගයේ හමුවේද අවධාරණයෙන් ප්‍රකාශ කරනවා. මේ වසර අවසානයේදී එක්කා ගිවිසුම අත්සන් කිරීමද තමන් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තීන්දු කළ බව මේක ඉතාම තීරණාත්මක සහ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් විදිහටයි අපට තේරුම් ගන්න වෙන්නේ. එක අතකින් අගමැතිවරයා රාජ්‍යයේ දෙවනිය විදිහටයි ඉන්දියාවට ගිහිල්ලා ඉන්නේ. එතකොට ජනාධිපතිවරයා තමයි එකතකින් මෙහි අවසාන රාජ්‍යතාන්ත්‍රික තීන්දුව ගත යුත්තේ. නමුත් අගමැති වික්‍රමසිංහ මෙහිදී කියන්නේ දෙලොක්ෂි මම සහ මෝදි අගමැතිවරයා තීන්දු කළා කියන අදහස. එහිදී ආණ්ඩුව ඇතුළේ අගමැතිවරයා ඉතාම බලසම්පන්න තැනක ඉඳන් සිදුමින් කටයුතු කරන බවට වන කාරණාවක් අහුරු වන අවස්ථාවක්. ඒක තව තැනකදී අභියෝගයකට ලක් වෙනවා. අගමැති රනිල් වික්‍රමසිංහ මේ ප්‍රකාශයේ කළ දින හැන්දෑවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ තියෙන ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රකාශක ගිලාන් පෙරේරා රාජ්‍ය ඇමතිවරයා කියනවා එක්කා ගිවිසුම පිළිබඳව අපි එහෙම අවසන් තීරණයක් කරගෙන නැහැ. අගමැතිතුමාට තමන්ගේ අදහස කියන්න පුළුවන්. නමුත් ඒක ආණ්ඩුවේ පොදු අදහස නෙවෙයි කියලා. දැන් මෙතන ප්‍රශ්නේ දෙනුච්චේ ගිලාන් පෙරේරා කියන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයා. ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රකාශක කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය රටට ප්‍රකාශ කරන චරිතය. එතකොට ජනාධිපතිවරයා මේ සඳහා මේ පිළිබඳව වන අවසන් එකඟතාවයකට පැමිණ නැහැ කියන කරෝපතලයට එන්න අපට සිද්ධ වෙනවා. එහිදී නිරන්තරව කියනවා එක්කා ගිවිසුම තුළ අන්තර්ගත වන වෘත්තිවේදීන් සම්බන්ධ කාරණා වෙනස් නොකළොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකඟ නැහැ එක්කා ගිවිසුමට කියලා. දන්නවා වෛද්‍ය වෘත්තිකයන් සම්බන්ධව, තාක්ෂණ වේදීන් සම්බන්ධව, ඉංජිනේරුවන් සම්බන්ධව ගැටලුවක් තියෙනවා කියලා. එම වෘත්තිය නියෝජිතයන් පහුගිය කාලේ දැනට විරෝධයක් හටතුළු එක්කා සම්බන්ධව ප්‍රයත්නක කරමින් හිටියා. මෙන්න මේ විදිහේ ගැටලු සහගත කාරණාවක් මේ එක්කා ගිවිසුම පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේදී කළ ප්‍රකාශයේදී මතුවෙලා තිබෙනවා. ඊට අමතරව ඉතාම වැදගත් සාකච්ඡා කිහිපයකට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මේ සංචාරයේදී සහභාගි වෙනවා. ඉන්දියා අගමැති මෝදි සමග පැවති සාකච්ඡාවේදී ඉන්දියා අගමැතිවරයා සඳහන් කරලා තිබුණේ ලංකාව ඉන්දියාව අතර තියෙන සාමාන්‍ය රාජතාන්ත්‍රික සම්බන්ධයකින් එහාගිය විශේෂ සම්බන්ධතාවයක්. ඒකම වටිනා ප්‍රකාශයක් විදිහට අපට තේරුම් ගන්නට පුළුවන්. ඒ වගේම ඉන්දිය ජනාධිපති ප්‍රණාබ් මුඛර්ජි මුණගැ සුනා ක්‍රමාන්තරණින් වික්‍රමසිංහ. ඒකදී ප්‍රණාබ් මුඛර්ජි ඉන්දිය ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පිළිබඳව බොහොම ප්‍රශංසාවෙන් කතා කරලා තිබුණා. ප්‍රණාබ් මුඛර්ජි ජනාධිපතිවරයා කියලා තිබුණේ ඔබ මගේ හොඳම මිත්‍රෙක්, විපක්ෂ නායක කාලේ ඉඳලම ඔබ දේශපාලනයේ සම්බන්ධව දරපු මතයේ ස්ථාවරය සහ ඉවසීමෙන් කටයුතු කළ ආකාරය පිළිබඳව ඉතාම ධනවත් භාවයෙන් ප්‍රණාබ් මුඛර්ජි ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සම්බන්ධව කතා කළා. තවත් විශේෂ හමුවීමක් සිදු වුණා. හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිංහ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර. ඒදී මන්මෝහන් සිංහ හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ලංකාවේ ගොඩනැගිච්ච ජාතික ආණ්ඩුව ඉතාම වැදගත් පරමාදර්ශී අවස්ථාවක් විදිහට එය ඉන්දියාවට වගේම කලාපයට සහ ලෝකෙටම පාඩම් ඉගෙන ගත හැකි තැනක් විදිහට ආචාර්ය මන්මෝහන් සිංහ හඳුන්වා දීලා තිබුණා. හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිංහ සමග තවත් වැදගත් චරිත දෙකක් මේ සාකච්ඡාවට පැමිණ සිටියා. ඒ කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි සහ ඔවුන්ගේ කොංග්‍රස් ආණ්ඩුවේ හිටපු වෙළඳැමැතිවරයා. මෙහිදී කොංග්‍රස් ආණ්ඩුවේ හිටපු වෙළඳැමැතිවරයා අගමැති රනිල් වික්‍රමසිංහට කියනවා, ඉක්කා ගිවිසුමින් ශ්‍රී ලංකාවට වාසි රසක් අත් කරගන්න පුළුවන්. ඉන්දියාව ඇතුළේ තියෙන කෝටි 130ක මහා දැවැන්ත වෙළඳපළ ශ්‍රී ලංකාවට ඒ ඔස්සේ නිරාවරණය කරගන්න අවස්ථාවක් ලැබෙනවා කියන පණිවිඩයයි මෙතෙන්දී ඔහු ඉදිරිපත් කළේ. මේක ලංකාවේ දේශපාලන නායකයෝ පාඩමක් ඉගෙන ගත යුතු තැනක් විදිහට අප අනිවාර්යෙන්ම හඳුන්වා දිය යුතුයි. ඒ තමයි ඉන්දියාව විදිහට ගන්න තීන්දුව ගැන ආණ්ඩුවයි විපක්ෂයයි මත දෙකක නැහැ. එක්ක ගැන බීජේපී ආණ්ඩුව කියන්නේත් එකම අදහස, කොංග්‍රස් විපක්ෂය කියන්නේත් එකම අදහස. සීතාරාම් වර්තමාන බීජේපී ආණ්ඩුවේ වෙළඳැමැතිතුමිය ලංකාවට ඇවිල්ලා කියපු කෝටි 130 වෙළඳපළ ගැනම තමයි හිටපු කොංග්‍රස් ආණ්ඩුවේ වෙළඳැමැතිවරයාත් කියන්නේ. ලංකාවේ මෙහෙම වෙන්නේ නැහැ. අපිට පේනවා විපක්ෂය සහ ආණ්ඩුව එක්කා ගිවිසුම ගැන ඉන්න මත දෙකක. විපක්ෂය සහ ආණ්ඩුව විතරක් නෙවෙයි, ආණ්ඩුවම ඉන්නේ එක්කා ගැන මත දෙකක. ලංකාවේ දේශපාලන ඉන්දියාවෙන් ගෙන ගත යුතු ලොකු පාඩමක් එතන තියෙනවා. ඒ විතරක් නෙවෙයි, අපි මේ කාරණාව මෑතක දුටු ගැඹුරුම තැන තමයි දෙලුක්ෂි, ජම්මු කාශ්මීරයේදී එල්ල කළ ඉන්දීය හමුදා ප්‍රහාරය සාධාරණ බවට ආණ්ඩුව විතරක් නෙමෙයි සෝනියා ගාන්ධි කොංග්‍රස් පක්ෂ නායිකාව විපක්ෂයේ විදිහට ඒ සාධාරණීකරණය කරමින් කතා කළා. ඒ කතාවත් එක්ක අපි යා යුතු වැදගත් තැනක් තමයි අගමැති රනිල් වික්‍රමසිංහ සමුළුව සහ ඉන්දු පාකිස්තාන සාමය පිළිබඳව අදහස් කිහිපයක් මෙහිදී පළ කළා. ඉන්දිය මාධ්‍යවේදීන් මේ පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහගෙන් කළ ප්‍රකාශයේදී ඔහු හැම විටම ඉන්දියාව මේ පිළිබඳ දැඩි ඉවසීමෙන් කටයුතු කළ බව, විශේෂයෙන්ම ඔහු කිව්වේ ඉන්දිය අගමැතිවරයා බොහොම ඉවසීමෙන් බුද්ධිමත්ව සහ ගැඹුරින් කල්පනා කළා තමයි මේ ගැන කටයුතු කරමින් ඉන්නේ කියන අදහස. ඒදී අපට දැනුනේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉන්දු පාකිස්තාන ගැටලුව සම්බන්ධව ටිකක් ඉන්දියාවට හිතවත් මතයක්ද ප්‍රකාශ කළේ කියලා. ඔහු පාකිස්තානය සම්බන්ධව ඒ තරම් ලොකු අදහසක් ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඉදිරිපත් කළේ නැහැ. සාමාන්‍යයෙන් රාජතාන්ත්‍රික අදහස තමයි ඉන්දු පාකිස්තාන අර්බුදයකදී ලංකාව ඉතාම මැද තැනක ඉඳලා කටයුතු කළ යුතුයි කියලා. හේතුව ඉන්දියාව සහ පාකිස්තානය කියන දෙරටම ලංකාවට එක වගේම මිත්‍රයන් විදිහට වටින නිසා. ඔබට මතක ඇති අතීතයේදී සිරිමාව බණ්ඩාරනායක හිටපු අග්‍රාමාත්‍යවරිය ඉන්දියාව ලෝකයේ සමග කරන ගණදිනුවලට ඉතාම මැද තැනක ඉඳලා කළ වටිනා මැදිහත්වීමක් පිළිබඳ හොඳම උදාහරණේ ඉන්දියාව චීනයත් එක්ක චීන ඉන්දිය දේශ සීමාව ළඟ තිබුණු අක්සයිචි ප්‍රදේශයේ අයිතිය සම්බන්ධව ගැටුමක් ඇති වෙච්ච වෙලාවේ සිරිමාව බණ්ඩාරනායක අගමැතිවරිය තමයි මේ යුද්ධයේ හමාර කරන්ට නායකත්වය ගත්තේ. 1962 ඔක්තෝබර් මාසේ 20 ඇති වෙච්ච යුද්ධය 1962 නොවැම්බර් 21 සටන් විරාමයක් විදිහට චීනය මේ යුද්ධය නතර කරනවා. ලෝකෙ හැමෝම ඒ වෙලාවේ කිව්වේ චීනයට ගිහිල්ලා චව්වෙන්ලා අගමැතිවරයා මුණ ගැහිලා සිරිමාව බණ්ඩාරනායක අගමැතිවරිය තමයි ඉන්දු චීන යුද්ධය අවසන් කළේ කියලා. එදා චව්වෙන් ලායිලෙක්ක නේරු අගමැතිවරයෙක් කතා කරලා සිරිමාව බණ්ඩාරනායක අගමැතිවරිය කළ මැදිහත්වීම තමයි මේ පිළිබඳව තියෙන පරමාදර්ශී උදාහරණය. ඒ නිසා අගමැතිවරයා කළ ප්‍රකාශයත් එක්ක බොහෝ දෙනෙක් කියන්න උත්සාහ කළේ අපි මේ වෙලාවේ ඉන්දියාව පැත්ත ගත යුතු නැහැ, අපි මැද තැනක සිටිය යුතුයි කියලා. තවත් එක ප්‍රශ්නයක් තිබුණා දිරුක්ෂේ, සාමාන්‍යයෙන් මේ ඔය සාක් සමුළුවේ කල්යාම පිළිබඳව අපි ගිය සතියේ කතා කළා. ඔබ මගෙන් ප්‍රශ්න කළා ඒ ගැන ලංකාව නිල ප්‍රකාශයක් කළාද කියලා. මම ඒ වෙලාවේ පැහැදිලි කළා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශයේ නිවේදනයක් නිකුත් කළා මේ වෙලාවේ සාක් සමුළුව නොතිබිය යුතු බවට ශ්‍රී ලංකාව විශ්වාස කරනවා කියලා. එතෙන්දිත් අපි දැක්කේ ලංකාවේ ආණ්ඩුවේ ඉන්දීය හිතවත් භාවයක්, පාකිස්තානයට ඒ තරම් හිතවත් බවක් අපි එතනදිත් දැක්කේ නැහැ. අපි එහෙම නිගමනයකට එන්න හේතුවක් තියෙනවා. ඒ තමයි සාක් ප්‍රඥප්තියට අනුව එක රටක් සමුළුවට එන්නේ නැහැ කිව්ව ගමන් සමුළුව අනිවාර්යෙන්ම කල්ලා යනවා. ඊට පස්සේ කවුරුවත් කියන්න ඕනේ නැහැ අපිත් එන්නේ නැහැ කියලා. අනිවාර්යෙන්ම සමුළුව තියන්න විදිහක් නැහැ. නමුත් ලංකාවේ ආණ්ඩුව විශේෂ නිවේදනයක් නිකුත් කළා සමුළුව කල්ලා යුතුයි කියලා. එතනදි අපි දැක්කේ ඉන්දියාවට ඉතා ඉහළ හිතවත්කමක් ලංකාවේ වර්තමාන ආණ්ඩුව ප්‍රකාශ කරන බවක්. කෙසේ වෙතත් සාක් සමුළුවේ අනාගතය වෙනුවෙන් වැඩපිළිවෙලක් වුමනයි කියන මතය ඉතා ඍජුව සහ දැඩිව අගමැති රනිල් වික්‍රමසිංහ ඉන්දිය මාධ්‍ය හමුවේ සහ ඉන්දිය අගමැතිවරයා සමග සාකච්ඡාවේදීද අවධාරණය කළ බවයි අපට ආරංචි වුණේ.
දැන් ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තායිලන්ත සංචාරයක නියැලීලා සිටින ආසියානු සහයෝගිතා සමුළුවට අපි කලින් කිව්වා. එතකොට අපි දැන් අවධානය යොමු කළා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දිය සංචාරය පිළිබඳව. රටේ ප්‍රධාන නායකයන් දෙපළ මේ ආකාරයෙන් විවිධ රටවල සංචාරය කරමින් ශ්‍රී ලංකාවේ නියෝජිතත්වයේ සපයන අතරතුරේදී ස්විට්සර්ලන්ත කතානායකවරිය ක්‍රිස්ටිනා මහත්මිය ශ්‍රී ලංකාවට පැමිණලා තිබුණ පසුගිය සතියේදී ඒ තවත් විශේෂිත වූ කාරණාවක් පෙරදරි කරගෙන ඇගේ සංචාරය හරහා අර ෆෙඩරල් ක්‍රමයේ යටතේ බලය බෙදීම වන සාකච්ඡාවකුත් ශ්‍රී ලංකාව තුළින් නැවත වතාවක් ඉස්මතු වෙනවත් අපි දුටුවා. ස්විට්සර්ලන්ත කතානායකවරියගේ සංචාරයේ අරමුණු විදිහට සහ ප්‍රතිඵල විදිහට මොනවද අපිට වාර්තා වෙන්නේ සංජීව?
ඔබ කිව්ව විදිහටම දෙලොක්ෂේ ස්විට්සර්ලන්ත කතානායකවරියගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව ඉදිරිපත් වුණු එක චෝදනාවක් තමයි මේ එන්නේ අලුතින් සම්පාදනය වන ව්‍යවස්ථාවට උපදෙස් දෙන්න ෆෙඩරල් ව්‍යවස්ථාවකින් රට බෙදෙන වැඩපිළිවෙලට ස්විට්සර්ලන්තයේ මතය ව්‍යවස්ථාවට ඇතුළත් කරන්න කියලා. ඒක චෝදනාවක් විදිහට එහෙමම තිබුණා. ඊයේ හැන්දෑවේ ස්විට්සර්ලන්ත කතානායකවරිය මල්ලතොස්කිරි උබේ මහා විහාරයේ මහානායක නාහිමිපාණන් වහන්සේ මුණ ගැහෙන්න මහනුවරට ගිහිල්ලා හිටියා. ඒ මුණගැසීමෙන් පසුව එතුමිය මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. එහිදී ඇය විසින් කළ ප්‍රකාශය අර චෝදනාව තහවුරු කළාද කියලා අපට හිතෙනවා. හේතුව තමයි ඇය මේ මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයේදී සඳහන් කළේ ලංකාවට අලුත් ව්‍යවස්ථාවක් ඕන, ඒ ව්‍යවස්ථාවෙන් තමයි ලංකාවේ සංහිඳියාව තහවුරු කරන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි ස්විට්සර්ලන්තයේ විදිහට අපදරන මතය. ඒ එලෙස කෙටුම්පත් කරන ව්‍යවස්ථාව පිළිබඳව ජනමත විචාරණයකට යා යුතුයි. එවැනි ජනමත විචාරණයකට යාමෙන් සියලු දෙනාට එකඟ විය හැකි ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීමේ හැකියාව පවතින බවයි ස්විට්සර්ලන්ත කතානායකවරිය සඳහන් කළේ. අර මෙතනදී අපට හිතෙනවාද ලොක්ෂි අර කළ චෝදනාව ඇත්තද කියලා. ඒ කියන්නේ රටක ව්‍යවස්ථාවක් සම්පාදනය විය යුතු ආකාරය පිළිබඳව ඒ සම්මත කර ගැනීමට ජනමත විචාරණයක් උවමනායිද නැද්ද, ඒ සම්බන්ධ කාරණා ඒ රාජ්‍යයේ ස්වාධීනත්වය විසින් නිගමනය කළ යුතු කාරණා, රාජ්‍ය සතු මූලිකම උත්තරීතරම බලය සම්බන්ධ වන කාරණාවක් තමයි රටේ ආණුකම ව්‍යවස්ථාව කිටුම්පත් කරන මොහොත. එතනදී අපි ගෝත්‍රික විය යුතු නෑ අපේ එක අපමහදා ගන්නවා කියලා. විදේශීය දැනුම, විශේෂඥ භාවය, උපදේශකත්වයන් එවැනි දේ ලබාගත හැකි. නමුත් අපි දුටුවා මීට පෙර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරි සෙයිද් අල් හුසේන් පවා කිව්වා මේක මේ විදිහට සම්මත වෙන්න ඕන, ජනමත විචාරණයක් ඉදිරියේදී තියන්න ඕන. මෙන්න මේ විදිහේ රාජ්‍ය ස්වාධීනත්වය සම්බන්ධව විදේශිකයන්ගේ මතය ඍජු ලෙසම ඉදිරිපත් වීම ඒ තරම්ම නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදයට හොඳ මදි කියන තැනට අපිට යන්න සිද්ධ වෙනවා. මොකද විද්‍යාත්මක දේශපාලනයේදී වෙන රටක ව්‍යවස්ථා සම්පාදනයකට තවත් රටකට අනවශ්‍ය ලෙස සම්බන්ධ වන්නට කිසිම විද්‍යාත්මක ඉඩක් නැහැ.
රට තුළ ආන්දෝලනයට ලක්වුණු තවත් කාරණාවක් තමයි අයවැය. අයවැය සම්බන්ධව වන සංශෝධන පිළිබඳවත් තවමත් පවතින්නේ විවාදාත්මක ස්වරූපයක්. පෙරේදා නිමාවට පත්වුණු රත්නපුර රැළියේදීත් ඕක යම් ආකාරයකට මතුවෙනවා. අපි දැක්ක රත්නපුර රැළිය හා සම්බන්ධව ඒට ප්‍රතිවිරුද්ධව අදහස් ප්‍රකාශ කරපු අනිකුත් දේශපාලන චරිත මෙහිදී ප්‍රකාශ කරපු දෙයක් තමයි සංජීව මේ රැලියේදී සඳහන් කළාය කියලා. මේ මෙවර ආයවැයෙන් පස්සේ අලුත් ආණ්ඩුවක් පිහිටවන්නට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරනවා කියලා. ඒ වගේ මේ ආයවැය සම්බන්ධව වන දේශපාලනික වටපිටාවකුත් මේ වෙනකොට නිර්මාණය වෙමින් පවතිනවා. ඇත්තටම පාර්ලිමේන්තුව තුළ පසුගිය සතියේදී මේ සම්බන්ධව වන විශේෂිත කතා බහකත් ඇති වුණා. මොනවද එහිදී අවධානයට ලක් කරනු කරුණු සංජීව?
විශේෂයෙන්ම ආයවැය පිළිබඳව තියෙන මූලිකම පණිවිඩය අපි මුලින් දැනගන්න එක වටිනවා. ආයවැය පිළිබඳව විසර්ජන පනත් කිතුම්පත මේ මාසේ 20 වෙනිදා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න නියමිතයි. මුදල් ඇමතිවරයාගේ ආයවැය කතාව නොවැම්බර් 10 වෙනිදා ඉදිරිපත් වෙනවා. දෙසැම්බර් 10 වෙනිදා දක්වා පුරා මාසයක කාලයක් ආයවැය විවාදයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඔබ සඳහන් කළ කාරණාව ඉතා වැදගත්. ඒ තමයි අර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රත්නපුරේදී කියපු ඔලුගිඩි මාරුවයි අයවැය අතර සම්බන්ධයක් තියෙනවා. මීට පෙර ලංකාවේ 2007 අයවැය නාන්දුවක් පෙරලීම පිළිබඳ බොහොම උණුසුමක් නිර්මාණය වුණා. ඒකෙන් පස්සේ තමයි ඔය UNP 17 දෙනෙක් ඇවිල්ලා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ශක්තිමත් කළ ඒ අවස්ථාව මගේ අරගත්තේ. දැන් යළිත් මේ පාර්ලිමේන්තු ඔලුගෙඩි මාරුවකින් ආණ්ඩු පෙරලියක් පිළිබඳව කතාවක් ඇති වෙමින් තිබෙනවා. ඔබ දන්නවා විසර්ජන පනත් කෙටුම්පත පරාජයට පත් වුවහොත් අනිවාර්යෙන්ම ආණ්ඩුව ඉවත් විය යුතුයි, ඉල්ලාස් විය යුතුයි. ඒ වගේම දිලාන් පෙරේරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රකාශකයා කිව්වෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාවලට තැනක් දුන්නේ නැතිනම් අපි ඡන්ද දෙන්නේ නැහැ කියලා. එතකොට දිලාන් කියපු කතාවයි මහින්ද රාජපක්ෂ කියපු කතාවයි අතරත් සම්බන්ධයක් තියෙනවද කියලා කෙනෙක්ට සැක හිතන්න පුළුවන්. මොනව මොනව හරි අර දේශපාලන ඩීල් මේ පාර්ශ්වයන් අතර හුවමාරු වෙනවා වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් අයවැය තුළ මෙවර අන්තර්ගත කාරණා පිළිබඳව උණුසුම් සංවාදයක් ඉදිරියේදී ඇති වේවි. මොකද මේ තීරණාත්මක අයවැයක් වැට් සම්බන්ධ කාරණාවත් උණුසුම් තත්වයක තියෙන නිසා ජනතාව සහන අපේක්ෂා කරමින් ඉන්න අවස්ථාවක්, ආණ්ඩු ආර්ථික වශයෙන් රාජ්‍ය ආදායම පිළිබඳ අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක්. එතකොට සියලු දෙනාට එකඟ වී හැකි තැනකට කළමනාකරණය කර ගැනීමට මෙවර අයවැය ආණ්ඩුවට සිද්ධ වෙනවා. අපි බලමු ආණ්ඩුවේ අවස්ථාවට කොහොම මුහුණ දෙයිද කියලා.
රටේ සිවිල් මේ කාරණා පිළිබඳව අවධානයට ලක් කරද්දී වතුකම්කරු වැටුප් වැඩි කිරීමේ ප්‍රශ්නය පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. අපි දුටුවා පාරපුරා උද්ඝෝෂණය කරමින් දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නැංවිය යුතු යනුවෙන් වතුකම්කරුවන් නගන ඒ ඉල්ලීම උද්ඝෝෂණයක් ආකාරයකින්. අපි දුටුවා සංජීව ඊට පස්සේ දෙමළ පක්ෂ පවා මේ සම්බන්ධව වන මතවාද දෙකක සිටින්නේ කියලා. මොකක්ද මේ තත්ත්වය සම්බන්ධව ශ්‍රී ලංකාවේ මේ වෙනකොට තියෙන තත්ත්වය මේ ප්‍රශ්නය සම්බන්ධයෙන්?
මීට වසර කිහිපයකට පෙරාතුව වතුකරේ දේශපාලන මතේ අලුතෙන් බෙදෙනවා. ඒ තමයි ලංකා කමකරු කොංග්‍රසයේ තවත් කැල්ලක් කැඩිලා යනවා දිගම්බරන් එක. ඒ අනුව මේ වතුකම්කරු වැටුප් පරපුරේදී දිගම්බරන් පාර්ශ්වයේ ඉන්න මතයයි තොන්නමන් පාර්ශ්වයේ ඉන්න මතයයි දෙකක්. දිගම්බරන් කියන්නේ තොන්නමන් තමයි ඔය දෛනික වැටුප දාහ කරනවා කියලා කිව්වේ නිසා එයා තමයි මේක ඒ මිනිස්සුන්ට අරන් දෙන්න ඕනා කියලා. ඒ වගේම දිගම්බරන් තොන්නමන් චෝදනාවක් කරනවා මේ වතුකම්කරු අරගලයේ මෙහෙවන්නේ CW ලංකා වතුකම්කරු කොංග්‍රසය. ඔවුන් තමන්ගේ දේශපාලන බලය පෙන්නලා ආණ්ඩුවේ නැමැතිකමක් ගන්න තමයි තොන්නමන් මේ උත්සාහ කරන්නේ කියලා. මේ දේශපාලන හරඹය ඇතුළේ ඉතාම සංවේදී දුක හිතෙන කතාවක් තියෙනවා දෙලුක්ෂි. මේ ගිනි කූටක අවුවේ අහිංසක මිනිස්සු දළු නෙලන දෛනිකව වැටුපක් ලබන මේ අහිංසක වතුකම්කරුවා දවසකට රුපියල් 620ක වැටුපක ඉන්නේ. මේක 620 30 වැඩි කරලා බැලුවාම මාසෙපරි අපිට තේරුම් ගන්න පුළුවන් ඕන ඉල්ලන්නේ තාම අහිංසක ඉල්ලීමක් 620,000 කරලා දෙන්න කියලා. අපි දන්නවා මේෂන් බාස්තුන් නැහැ කියන අත්වැඩ කරුවාට පවා රුපියල් 1500ක් 2000ක් දවසකට හම් වෙන රටක වතුකම් කරුවාට හම් වෙන රුපියල් 620යි. මේ 620 730 දක්වා වැඩි කරන්න හාම්පුතුන් දැන් එකඟ වෙලා තියෙනවා. ඔබ දන්නවා සතියකට දවස් 4යි දළු නෙලන්නේ. එතකොට දවස් 4ට 730 ගානේ හම් වෙලා ඉතිරි දවස් වලට ඇවිල්ලා වැඩ කරනවා නම් අමතර දළු කිලෝවට රුපියල් 35 ගාන ගෙවන්න තමයි දැන් එකඟ වෙලා තියෙන්නේ. ඒත් වතුකම් කරුවන් මේ සම්බන්ධව තමන්ගේ එකඟතාවය පළ කළා නැහැ. ඔවුන් කියන්නේ රුපියල් 1000 දීමනාව දෛනිකව ඌමනාමයි කියන කතාව. ඒ නිසා ඊ හැන්දෑවේ වෙනකන් විවිධ නගරවල පාරවල් වහගෙන මේ අහිංසක මිනිස්සු තමන්ගේ ඉල්ලීමත් එක්ක පාරේ උද්ඝෝෂණ කරනවා.
හොඳයි, එහෙමනම් සංජීව සුපුරුදු ස්තුතිය පළ කරමින් ඔබට සමුදෙනා ලබන සතියේ සඳදා හමු වෙන තෙක් බොහොම ස්තුතියි සවිස්තරාත්මක තොරතුරු අරගෙන ආවට. ආයුබෝවන් තෙක්.
බොහොම ස්තුතියි දිනුක්ෂි.